చంద్రశ్రీ గారి దగ్గర మెత్తుమా.
గారు సభాపతిమణి, අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා අපි විවාද කරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ නියෝග දෙකක් උපලේඛනයේ සඳහන් වෙනවා. පෙට්‍රෝලියම් නිෂ්පාදනය, ද්‍රව්‍ය, වායු හා සියලු ඉන්ධන සැපවීම හා බෙදාහැරීම. දෙවන රේගු ආඥා පනත යටතේත් නැවකින් තෙල් හෝ ඉන්ධන බැහැර කිරීම, ප්‍රවාහනය කිරීම, ගොඩබෑම ගබඩා කිරීම ආදී වශයෙන් මම කියන්න කැමති, මේ ඉදිරිපත් කරපු අතිවිශේෂ ගැසට් නිවේදනය 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ ඉදිරිපත් වෙන්නේ. 1979 ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ ආණ්ඩුව, එවකට හිටපු අග්‍රාමාත්‍ය ආර්. ප්‍රේමදාස මැතිතුමා මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ වෙන කිසිම කරුණක් නිසා නෙවෙයි, 77 බලයට පත්වෙච්ච ආණ්ඩුව නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තිය ඉදිරියට ගෙන යාමට අවශ්‍ය ව්‍යවස්ථාව, ඒකාධිපති ස්වරූපයේ ව්‍යවස්ථාව, පාර්ලිමේන්තු බලතල සියල් අතට අරගෙන ඒ සම්මත කරලා ඒ ආර්ථික ප්‍රතිපත්තිය ඉස්සරහට ගෙන යන ක්‍රියාවලියත් එක්ක වැඩ කරන පන්තියේ මතුවීම, වැඩ කරන පන්ති අරගල මර්ධනය කිරීමේ පදනම ඇතුව තමයි ඒ අත්‍යවශ්‍ය මහජන සේවා පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරේ. මම කියන්න කැමතියි, දැන් අපි සමහරු කතා කරා මේ සාකච්ඡා හා සංවාද මාර්ගෙන් මේ ප්‍රශ්න විසඳ ගන්න ඇත. මොකද රට ඇතුලේ තමන්ගේ වෘත්ති අයිතිවාසිකම් වෙනුවෙන් අරගෙන යන අරගලවලදීත්, ජාතික කාරණාවලදීත් කම්කරුපන්තියට එක වෙන් කළා හඳුනා වෙන් නොකර අරගල කරන්න බැරි කමක් නැහැ. මොකද එකට එකක් ඒක බද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මම කියන්න කැමතියි, ඒ අවස්ථාවේ මම දන්නවා ආර්. ප්‍රේමදාස අගමැතිතුමා මේ ඉදිරිපත් කරනකොටත් කිව්වා මේ මහජනතාවගේ සුභසිද්ධිය යහපත වෙනුවෙන් තමයි අපි මේ අත්‍යවශ්‍ය සේවාව පනවන්නේ කියලා. නමුත් ඒ අත්‍යවශ්‍ය සේවා පනවනකොට රටේ ආන්දෝලනාත්මක තත්ත්වයක් තිබුණා. වැඩ කරන පන්තිය මත බර පැටෙව්වා. ඒකට එරෙහිව වැඩ වර්ජනවලට පෙරාතුව විරෝධතා ව්‍යාපාර පටන් ගත්තා. අමතක කරන්න එපා, ඒ විරෝධතා ව්‍යාපාර ගෙනියන අවස්ථාවේ පොළු මුගුරු වලින් බයිසිකල් චේන් වලින් පහර දීලා වැඩ කරන පන්තියේ නායකව මරා දැම්මා. සෝමපාල සහෝදරය වගේ මරලා දැම්මා. ඒ දෙක තමයි 80 ජූලි වැඩ වර්ජනය ආවේ. ඒ නිසා වැඩ කරන පන්තිය මර්ධනය කිරීමේ අරමුණින් යම් සේවාවක් අත්‍යවශ්‍ය සේවා බවට පත්කිරීම පාදක කරගනිමින් ක්‍රියා කරන්න ආණ්ඩුවක් උත්සාහ කරනවා නම්, ඒ තුළින් කම්කරු පන්තිය මර්ධනය කරන්න ලෑස්ති වෙනවා නම්, වැඩ වර්ජන එපා කියන කොන්දේසි යටතේ නම් මේවා පැනවෙන්නේ අපට මේවට කිසිදු සහයක් දෙන්න පුළුවන් කමක් නැහැ. අපි දැඩි ලෙස හෙලා දකිනවා ඒ තෙල් සංස්ථාවේ වැඩ කරන පන්තියේ කම්කරුවන්ට ඊයේ දිනේ කරන ලද ම්ලේච්ඡ පහර දීම. දැන් මේ වගේ ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යෑමේදී අපි දැකපු දෙයක් තමයි පොලිසිය හමුදාවට වඩා වෙනත් බාහිර කොට්ටාස පාවිච්චි කරලා මේ ත්‍රස්තවාදී ස්වරූපෙන් මේවා යටපත් කරන්න ඉතිහාසය ගත්ත උත්සාහයන්. එනිසා රටක ජනතාවට අයිතියක් තියෙනවා වැඩ කරන පන්තියට. තමන් කල්පනා කරන රට ඇතුලේ රටට අනතුරක් සිදු වෙනවනම්, රටේ ආර්ථිකයට බලපෑමක් සිදු වෙනවනම්, තමන්ගේ වෘත්තියට වල පෑමක් සිදුවෙනවා නම් තමන්ගේ ආර්ථිකේ ශක්තිමත් කරගන්න ක්‍රියාමාර්ග ගන්නකොට ආණ්ඩුව කන් දෙන්නේ නැත්තම් විවිධ ආකාරයේ විරෝධතා ගෙනියන්න පුළුවන්කමක් තිබෙනවා. ඒ නිසා අපට ඒක වෙන් කළා කතා කරන්න පුළුවන්කමක් නැහැ. ඒ නිසා මම කියන්න කැමතියි දැන් මේකට පාදක වෙච්ච කරුණු කුමක්කුවක් පාදක කරුණු කුමක්කුවක් ඒව අපිට වෙනම සාකච්ඡා කරන්න පුළුවන්. රටේ ආර්ථිකයේ සම්බන්ධ මේ ආර්ථිකයේ ශක්තිමත් කරන්න ඉස්සරහට ගෙන යන ආර්ථික වැඩපිළිවෙලකදී මේ ආණ්ඩුව කල්පනා කරන අපේ පැත්ත තමයි හරි. ඒකට කාටවත් විරුද්ධ වෙන්න පුළුවන් කමක් නැහැ කියලා කල්පනා කරනවා නම් මම හිතන්නේ ඒක සාධාරණ පිළිවෙතක් නෙමෙයි. අපි වඩා ප්‍රජාතන්ත්‍රවාදී විදියට ඒ වැඩ කරන පන්තියත් එක්ක සංවාදශීලීව මේ ප්‍රශ්නවලට විසඳුම් හොයන්න ඕනේ. වැඩ වර්ජන මතුවෙන විට ඒවා බලෙන් යටපත් කරන්න උත්සාහ කරොත් කඩා කප්පල්කාරී ක්‍රියාවන් වලට පරිවර්තනය වෙන්න පුළුවන්. ඒක ලෝක ඉතිහාසයේ අපි දැකලා තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවේශයන් නරක විදියට යටපත් කරන්න ක්‍රියා කරොත් ඔය විශේෂයෙන්ම මේ මර්මස්ථානවලදී ආර්ථික මර්මස්ථානවලදී ඒවා කඩා කප්පල් ක්‍රියා වලට බවට පරිවර්තනය කරන්න වැඩ කරන පන්තියපත් වුණොත් ඒවා ඊට වඩා රටට නරක විදියට බලපානවා පමණක් නෙවෙයි මේ රටේ පවතින තත්ත්වයේ මීට වඩා අරාජික වෙන්න පුළුවන්. ඒ නිසා ආර්ථික සංවර්ධනීය ගමනක් යන අවස්ථාවක අපිට කම්කරු පන්තිය මර්ධනය කළ එක ගෙනියන්න බෑ. කම්කරු පන්තියේ සහයෝගය දිනා ගන්න ඕනේ. ඒක දැනුවත් කරන්න ඕනේ. ඒ ක්‍රියාමාර්ගය පිළිබඳ කම්කරු පන්තියේ විඥාණය දියුණු කරලා මේක වඩා අර්ථවත් විදියට ඒ අයගේ සහයෝගය ලබා ගන්න ක්‍රියා කිරීම හැර මේ වගේ ප්‍රහාරාත්මක විදියට පොලිස් මර්ධනය දාලා එහෙම නැත්නම් වෙනත් බාහිර ත්‍රස්තවාදී කොටස් පාවිච්චි කරලා මේක මෙහෙම හැසිරෙනකොට අපට හිතෙනවා මේ ඉදිරිපත් කරපු ගැසට් නිවේදනය තුළ ලබ්බට තියපු අත පුහුලටත් තියයි කියලා. මේක නරක තත්ත්වයක්. නරක තත්ත්වයක්. මේක වෙනත් සේවාවන් සඳහාත් පාවිච්චි කරන්න පුළුවන්. 79 සැප්තැම්බර් මාසේ ගෙනාපු ඒ පනත යටතේ අතවසෙම ඕනම සේවයක් අත්‍යවශ්‍ය සේවා බවට පරිවර්තනය කරලා ඒ වැඩ කරන පන්තිය මර්ධනය කරන පාවිච්චි කරන්න පුළුවන්. මේකේ නෛතික විධිවිධාන තියෙනවා. එයා හිරේ දාන්න පුළුවන්, දඩ ගහන්න පුළුවන්, දඬුවම් කරන්න පුළුවන්. ඒ නිසා මේක කම්කරු පන්තිය වහල්ලු හැටියට තියාගන්න හදන උත්සාහයක්ද කියන එක ගැන අපට කල්පනා කරන්න සිද්ධ
වෙනවා.
ඔබතුමාට කියන්න කැමති අපි හෙලා දකිනවා ඒ මෘග ප්‍රහාරය. එම එවැනි මැර ප්‍රහාරයන් මගින් වැඩ කරන පන්තිය ප්‍රකෝප කිරීම තුළ ඔවුන් වඩවඩාත් මේ වගේ ප්‍රචණ්ඩත්වයට පත්කිරීම සහ වෙනත් ශේෂ්ඨ මේ අරගලයට තල්ලු කර දැමීම ජන ජීවිතවලට මිට වඩා තදින් බලපාන්න පුළුවන්. එනිසා අපි කියනවා රටේ සාමය ආරක්ෂා වෙන්න ඕනේ. රටේ ආර්ථික සංවර්ධනය වෙනුවෙන් මේ ආණ්ඩුව උත්සාහ කරනවා නම් යම් ගමන් මගක යන්න ඒ පිළිබඳව අතවසෙම සංවාදයක් තාම පාර්ලිමේන්තුවෙත් ගෙනියන්න මේ ආණ්ඩුව අපහසත් වෙලා තියෙද්දී විවිධ අදහස් මනෝභාවයන් වැඩ කරන පන්තිය තුළට එන එක වළක්වන්න බෑ. වෙනත් අයට විවිධ බලපෑම් මගින් එයාගේ මනස විකෘති කරන්න තියෙන ඉඩකඩ නවත්වන්න බෑ. ඒ නිසා ඒ තියෙන අඩුපාඩු වැඩ කරන පන්තිය පිට පහර දීලා මර්ධනය කරලා ම්ලේච්ඡ විදියට හැසිරීම තුළ ක්‍රියා කිරීම නවත්තලා ඔවුන්ට පහර දීපු ඒ වැඩ වර්ජනය මර්ධනය කරන්න ක්‍රියා කරපු අනවශ්‍ය විදිය බලපෑම් කරමින් පහර දීපු කොටස් වලටත් නීත්‍යානුකූල පියවර ගන්න එක ඉල්ලා
සිටින්නේ. ගරු චන්දිම ගමගේ මන්ත්‍රීතුමා.
මුලාසුරුණ මන්ත්‍රීතුමනි, මට ඉස්සෙල්ලා කතා කරපු මන්ත්‍රීතුමා කතා කරා පහර දීම් ගැන. ඒ වගේම අපි මතක් කරන්න ඕනේ අද වෙනකොට විශාල හානියක් කංජල නිසිගත සංස්ථාවේ දේපලවලට සිද්ධලා තින විශේෂයෙන්ම පැට්‍රෝලියම් බර්ක් ස්ටෝස් ටර්මිනල් ලිමිටඩ් මුත්‍රාජුල පර්යන්තයේ විශාල හානියක් කරලා තියෙනවා. ඒ ගැන මං ඉදිරිදි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම 1979 අංක 8 දරන අත්‍යවශ්‍ය සේවා පනත අනුව ජූලි 25 වෙනිදා 2017 අංක 2029-23 ගැසපත්‍රය මගින් පෙට්‍රෝලියම් නිෂ්පාදන ද්‍රව්‍ය වායු ඇතුළු ඉන්ධන සැපයීම හා බෙදාහැරීම රේගුවා විඥාපනත යටතේ ඕනෑම වරයක් තුළ තෙල් හා ඉන්ධන බැහැර කිරීම ප්‍රමාණයකට ගොඩබෑම ආදී සියලු කටයුතු අත්‍යවශ්‍ය සේවා විදිහට ප්‍රකාශපත් කරා. රටක ජීවත් වෙන මා ජනතාවගේ ජන ජීවිතය අඩාලේම නැවතීම ඒ රජයේ විසින් විවිධ තීන්දුව ගන්නවා. විශේෂයෙන්ම මහා බැංකුව විදුලි බල මණ්ඩලය විදුලි සංදේශ තැපැල් සෞඛ්‍ය මහාමාර්ග ප්‍රවාහන දුම්රිය වරාය ආනන අපනයන ආදී ආයතන ඉදිරියේදී මේ නියෝගයට යටත් කළ යුතුයි කියලා අපි විශ්වාස කරනවා. විශේෂයෙන්ම 2015 ජනවාරියෙන් පස්සේ මේ රටේ යහපාලන ස්ථාපනයත් එක්ක ජනතාව සභා නිදහස අත්වුණා. ඒ නිදහස අනිසිල යොදා ගැනීමෙන් රාජ්‍ය විරෝධී නාණ්ඩු පෙරලන අසාර්ථක උත්සාහ ගෙන තියෙනවා. රාජපක්ෂ යුගයේදී හදිසි නීති යටතේ යොදාගෙන තමන්ට රිසි පරිදි රට පාලනය කරා. ඒ වගේම ඒ අය අද එහෙම කරුබ්බෝ අමතක කළා තමයි මේ යහපාලන නාණ්ඩුවට විරුද්ධව කතා කරන්න උත්සාහ කරන්නේ. විශේෂයෙන්ම ගණිත දෙතේරි වර්ජනයේදී සඳහන් කරන්න ඕනේ කරුණුවල එකක් තමයි තිරුණාමල තෙල් ටැංකි පර්යන්තය. මේක මෙතන තෙල් ටැංකි 101ක් තිබුණා. මේක 1931 ඉංග්‍රීසි ආණ්ඩුව කාලේ ඉදිකරේ. එදා ඉඳන් අපි මේ තෙල් ටැංකි සම්බන්ධයෙන් විවිධ වාර්තා දැක්කා. 1948 අපි නිදහස ලැබුවට පස්සේ 48 ඉඳන් 2003 දක්වා මේ තෙල් ටැංකි වලින් 100%ක්ම කිසිම කටයුත්තකට පරිහරණය කරේ නැහැ. මේ තෙල් ටැංකි 100%ම වල් වැදිලා තිබුණේ. ඊළඟට 2003 ඒකෙන් තෙල් ටැංකි 14ක් තමයි ඉන්දියන් IOC සමාගමට බදු දුන්නේ. ඒ ඉතුරු තෙල් ටැංකි 86ක් තියෙනවා. ඒ තෙල් ටැංකි 86 2003 ඉඳන් මේ වෙනකොටත් කැලෑවදිමින් තමයි තියෙන්නේ. අර බදු දීප තෙල් ටැංකි 14න් විතර අවුරුද්දකට ඇමරිකන් ඩොලර් ලක්ෂයක් ආණ්ඩුවට ආදමක ඉදිරියට ලැබෙනවා. එතකොට මේකේ බදු දෙන්න එපා මේවා මෙහෙම තියන්න කියලා වල්වා දෙන්න අරින්න කියලා කියන්නේ රාජ්‍ය දේපල ආරක්ෂා කරන කට්ටියද නැත්නම් රාජ්‍ය දේපල විනාශ මුඛයට යන්න දීලා බලන් ඉන්න කට්ටියද කියලා මං ආන්න කැමති. ඔය කියන කට්ටිය මේ 2015 වෙනකම් බලේ හිටියා. මේ තෙල් ටැංකි සම්බන්ධයෙන් මොකද්ද කතා විවර කියලා මං ආන්නත් කැමති. ඒ වගේම පසුගිය රෙජිම යුගයේදී ඒකාධිපති බලය යොදවගෙන රාජ්‍ය සම්පත් තමන්ගේ පෞල සම්පත් විදිහට පරිහරණය කරා. ඒ වගේම කිසිදු වගේ විභාගයක ඒ සම්බන්ධයෙන් කරේ නැහැ. එහෙම නැත්නම් යම් යම් අවස්ථාවලදී තමන්ට විරුද්ධවාදීන් සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු කර සුදුවන් වල ත්‍රිපෝලි වල කැම්ප් එකක් තියාගෙන පරීක්ෂණ පැවැත්වි. එතන පරීක්ෂණ පස්සේ පාවිච්චි කර වචනය තමයි මස් මාංශ ඉවත් කිරීම. මස් මාංශ ඉවත් කිරීම තමයි ඒ කාලේ තිබු දඬුවම. මේ වෙනකොට කන්දල් නීතිගත සංස්ථාවේ වර්ජනය අසාර්ථක ව්‍යායාම බවට පත් වෙලා තියෙනවා. මහින්ද මහත්තයාගේ සුළු කල්ලියක් මේ වර්ජනය සඳහා මධ්‍යස්ථ සේවකයන් නොමග යවලා තමන්ගේ පටු පරමාර්ථ ඉෂ්ට කරගන්න උත්සාහ කරා. ඒගොල්ලෝ නොවුනේ මේ වර්ජනය හරහා රටට විවිධ ආර්ථික වශයෙන් බලපෑමක් කළා. තමන්ට අවශ්‍ය පරිදි රටේ පරිපාලනය වෙනස් කළා. විශේෂයෙන්ම රාජ්‍ය හමුදා සැලසුම් ඉදිරියේ ඒ නිවට වර්ජකයන් ධන ගැස්සුවා. ඔවුන් බලාපොරොත්තු වුණේ ගමනාගමනයේ ඇතුළු විදුලිය සැපයීම සෞඛ්‍ය සේවය අඩාල කරන්න. ඒ කටයුතු එක්කත් ඒ ආකාරයට කරගන්න බැරි වුණා. ඊළඟට යෝජනා දිගින් දිගටම එල්ල වෙන්නේ මේ අවස්ථාවේදී පාරදීමක් වුණා කියන එක. විශේෂයෙන්ම කියන්න ඕනේ සාධාරණව ආණ්ඩුව පාලනය කරනකොට ඒ ආණ්ඩුවට විරුද්ධව කටයුතු කරන්න ගිහිල්ලා සාමාන්‍ය ජන ජීවිතය අඩාල වෙනකොට විශේෂයෙන්ම අපි දන්නවා කුලී රත රියදුරන් ඒ වගේ ත්‍රිවිල් රියදුරන් ඒ වගේම සුළු වෙළඳසල් පවත්වාගෙන යන උදවිය හෝටල් ඒ වගේ දේවල් කරන කට්ටිය තමන්ගේ මේ ව්‍යාපාර පවත්වා ගන්න යන්න බැරි වෙනවා. මේ වගේ අඩ මේ වගේ කටයුතු අඩාල වෙනකොට. එතකොට ඒ උදවිය කුපිත වෙලා එතන ඇතිවෙච්ච තත්ත්වයත් එක්ක පාරදීම සිද්ධ වෙලා තියෙනවා. ඒ පාරදීම සිද්ධ වෙච්ච වෙලාවේ මේක හඳුන්වන්නේ රජයේ මරයන් කියලා. ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට මරයන් කියලා බෝඩ් ගන්න විතර ඒකාබද්ධය කට්ටිය බොහොම දක්ෂයි. ඒ වගේම රාජ්‍යවෘදී වර්ජකයන්ගේ ප්‍රමාණාත්මකව උඩා වුණත් මේ වෙනකොට විශාල දේපල හානියක් විශේෂයෙන්ම මුතුරාජවිල පර්යන්තයේ සිදු වෙලා තිනවා. මේ මුතුරාජවිල ඔටෝමේට් ලෝඩින් ආම් ක්‍රමයට ක්‍රියාත්මක වෙන පර්යන්තයක්. මේකේ පරිගණක කොටස් වලට පැනල් බෝඩ්, ඒ වගේ කන්ට්‍රෝල් පැනල්, ඒ වගේ 33000 බවුසර්, ඒ වගේ 24600 ලීටර් 24600 බවුසර් වලට හානි සිදු කරලා තිනවා. ඒ උදවිය තේරුම් ගන්න ඕනේ 1979 අංක 61 දරන පනතට අනුව වගන්ති 4 යටතේ දඬුවම් ඉදිරිකරට ලැබෙනවා. හොඳට මතක තියාගන්න ඕනේ. ඒ දඬුවම් තුළ දඩ මුදල් සිරගත කිරීම, එවංග රැසී රැකියා හිමිවීම, ඒ වගේම චංචසල් නිශ්චල දේපල රාජසන්ත කිරීම් වලට මුහුණ දෙන්න සිදු වෙනවා මම විශේෂයෙන් මතක් කරන්න ඕනේ. මේවා මේ අනතුරු වගේම සියලුම දේවල් තියෙද්දි අනපනල් තියෙද්දි තමයි මේ එක එක්කෙනා කුසිකැන්නිම් වලට කියලා මේවා කරේ. ඒවට ඉදිරියේදී මුහුණ දෙන්න, ඒ වගේම ඒවා විඳ දරා ගන්න ලෑස්ති වෙන්න කියලා මම විශේෂයෙන්ම කියන්න කැමතියි. ඒ වගේම ඊයේ දිනේදී කනිජ නීතිගත සංස්ථාවේ ගින්නක් ඇති හැකි බව අපේ දිනේෂ් මන්ත්‍රීතුමා කිව්වා. වර්ජන දේපල හානි කිරීම සහ ඉදිරියේදී තෙල් ටැංකි වලට ගිනි තැවීමේ පසුපස තියෙන බලල්ලත් කවුද කියලා ඊයේ පැහැදිලි වුණා. අපි විශේෂයෙන්ම මම කනගාටු වෙනවා වැදගත් කියලා අපි විශ්වාස කරන දේශපාලන පෞලකින් එන පෞකාර දේශපාලකයෙක් මේ සභාව තුළ සිටීම සම්බන්ධයෙන් ඇත්තටම අපි කනගාටු වෙනවා. ඒ වගේම බසුකේ යුගයේ මේ වගේ දේවල් කරේ ප්‍රභාකර. එදා ප්‍රභාකරන් කරපු දේවල් අද විපක්ෂයේ ඒකාබද්ධයේ මන්ත්‍රීවරු කරන්න උත්සාහ කරනවා. විශේෂයෙන්ම මම මතක් කරන්න ඕනේ මේ වගේ උදවියට පාර්ලිමේන්තුවෙන් ඡන්දි දීපු මිනිස්සුන්ටත් මේ පව්වල කොටසකට පංගුකල කරගහන්න වෙනවා. ඒ නිසා ඉදිරියටත් මේ වගේ පෞකාර දේශපාලඥයෝ පාර්ලිමේන්තු වෙනක නවත්තන්න ඕනේ කියන එක මේ රටේ ජනතාව දැන්වත් තේරුම් ගන්නවා. ඒ වගේම කොච්චර ඔය කඩාකප්පල් ගන්න උත්සාහ කරත් මේ වෙනකොට විශේෂයෙන්ම දැවිතෙල් අපි බලාගාර විදුලි බලාගාරට යොදවන දැවිතෙල් ඊයේ අවශ්‍ය වෙනකොට මෙට්‍රික් ටන් 20,000ක් පොම්ප කරන හැකියාව ලැබිලා තියෙන මුතුරාජ් වලේ. ඒ වගේම අද එළි උදේ වෙනකොට කිලෝ ලීටර 107,000ක් මුතුරාජ් වලින්, ඒ වගේ කිලෝ ලීටර 117,000ක් ගොළොන්නාව නිමාවෙන්, වගේම මේ වෙනකොට තිරුග්‍රාමල වරායට ඉන්ධන නමක් යොමු කරලා තියෙනවා. ඒ ඉන්ධන බොහෝ වෙලාවට හෙට ඉඳන් අභිජාරිම කටයුතු සිදු කරන හැකියාව ලැබේ.
දැන් අවසන් කරන්න.
ඒකාබද්ධයේ කඩේකේ වර්ජකයන්ට ඉදිරියේදී සිද්ධ වෙන මොකක්ද කියන එක පැහැදිලි මම විශේෂයෙන්ම කියනවා. ඒකාබද්ධයට කඩේ ගිහිල්ලා වර්ජය කරපු දිවෙට තව මේ පරීක්ෂණ කටයුතු දිරුණාට පස්සේ සිද්ධ වෙන්නේ ඒකාබද්ධ මන්ත්‍රීවරුම ගෙවලල හැලිවලන් හොදන්න කියලා සිද්ධ වෙනවා කියලා ප්‍රකාශක මනිනෝ ඉස්සුති.
බොහොම ස්තුතියි. ඊළඟට ගරු සීබී රත්නායක මන්ත්‍රීතුමා.
මුලාසනරුඩ මන්ත්‍රීතුමනි, පාර්ලිමේන්තුවක සභාගර්භය තුල කතා කිරීමේදී ඉතා පරිස්සමින් සහ ඒ මන්ත්‍රී ධූරයේ අභිමානවත්කම අරගෙන කතා කරන්න කියලා මම චන්දිම ගමගේ මන්ත්‍රීතුමාට අවවාදාත්මකව කතා කරන්න සූදානම් වෙනවා. ඒ වෙන මොකක්වත් නෙවෙයි.
මොකද්ද පොයින්ට් එකට?
චන්දිම ප්‍රකාශ කරා. ඔබතුමාලා ඊයේ පෙරේද ඇසිරීම අපි දැක්කනේ. ඒක නිසා මට පරිස්සම් වෙන්න කියන්නේ ඉස්සෙල්ලා
පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නෙමෙයි කරුණ
ආතින්. මං හිතන්නේ ඒක මම අවවාදයක් දුන්නාම ඒක පොයින්ට් ඔෆ් ඕඩර් කියනක කතා කරන්න දෙයක් නෙවෙයි.
ඔබතුමා කතා පාත්‍රණය
යන නිසා මම මේ අවවාදයක් හැටියටයි දුන්නේ තරුණ මන්ත්‍රීවරයෙක් හැටියට ඔහුට යන්න පුළුවන්. ඒක නිසා ඔය වලවල ගෑවට තමන් ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඒ ඉගෙනගෙන කතා කරගෙන යන්න එකයි තියෙන්නේ. ඒක නිසා මම ඒක නිසා ඊට වැඩිය කතා කරන්නේ නැහැ. මං හිතුවා මහත්යෙකුට කතා කරුවා කියලා, දැන් බලන්න යනකොට කතා කරලා දෙන්න කියලා මට තේරුණා. ඒක නිසා මම ඒක ඉල්ලාස් කරගන්නවා. ඒ නිසා තමුන් වහන්සේලා මම ඊට වඩා දෙයක් කතා කරන්න සූදානම් වෙන්නේ නැහැ.
මේ කාලේ පාට පක්ෂ දෙක ගැන විතරක් නෙවෙයි පාට පක්ෂ දෙක විතරක් නෙවෙයි
නොගලපෙන දෙයක්
ප්‍රතිපත්තිය
නොගලපෙන වචන ඒ වාර්තාවලින් ඉවත් කරන්න කියලා මම ඉල්ලීමක් කරනවා ඔබතුමාගේ කතා කරගෙන යන්න ඔබතුමා බාධා කරන්න එපා
මම මෙහෙට වැඩිය ඒ දෙන උපදේශක් දෙන්න ගිහිල්ලා ඒ උන දේ ගැන මම කනගාටු වෙනවා වෙන ඊට වැඩිය කතා කරන්නේ මුලාසුන්රා මන්ත්‍රීතුමනි මම විශේෂයෙන් මේ අත්‍යවශ්‍ය සේවා පනත ගැන පිළිබඳව අද මේ විවාදයට සහභාගි වෙනකොට මේ පිළිබඳව අපි කතා කිරීමේදී ඉතිහාසය ගැන අපි කතා කරුවා ඉතිහාසයේ උන දේවල් ගැන කතා කරුවා ඉතිහාසයට ඇඟිල්ල දික් කරා නමුත් අපි වර්තමානයේ කොයි ආකාරයේද අපි කටයුතු කරන්න කියන එක අපි අවබෝධ කරගෙන යා යුතු වෙනවා රටක ජීවත් වෙන ජනතාව අපි පාර්ලිමේන්තුවට මාජන් නියෝජිත හැටියට එවලා අපෙන් බලාපොරොත්තු වෙන්නේ රටේ ජනතාවට සුබසිද්ධිය සහ ඒ සඳහා ඔවුන්ගේ අභිවෘද්ධිය සඳහා සමම හිතනවා වරාය ගැන කතා කරනකොට වරායක් හැටියට ගද්දී මගේ ප්‍රතිපක්ෂයක් හැටියට මම ප්‍රතිපත්තිමය වශයෙන් එක්සත් ජාතික පක්ෂයට එකඟ නැහැ නමුත් එවකට එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවේ හිටපු ලලිත් ඇතුළත්මතිරි ශ්‍රීමතාණන් එදා 300 ගණනකට තිබ්බ වරාය 28 වෙනි තැනට ගෙනාවේ ඉතා ඕනෑකමින් සහ දේශමාමකව දේශහිතයිෂව මේ මාතෘභූමියට යම් දෙයක් කරන්න ඕනෑ කියලා ඉති තියාගෙන නමුත් මේ මාතෘභූමියට ඒ උදාරතර සේවය කරන්න කටයුතු කරවුවේ වෙන මොකක්වත් නෙමෙයි අපේම උරුමයන් අපේම අයිතියන් අපිට රැකගන්න ඕනෑකම නිසාමයි මෙන්න මේ නිසා තමයි පෞගිය කාලවකවානුවේදී අපිට අවශ්‍ය වුණේ ලෝකයේ ස්වභාවික වරායන් හැටියට තියෙන හම්බන්තොට වරාය ඒ වගේම අපිට තියෙන දේපල අපි රැකගන්න මං මාත් එක්ක එකගෙන ඇති අපේ සභානායකතුමා ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා එදා සිරිමාර්ලි බණ්ඩාරනායක මැතිණිය එදා ෂෙල් සමාගම කොයි ආකාරයටද පැය 24න් අපිට අත්පත් කරගත්ත හැටි ඒ වගේම මේ මාතෘභූමිය දජය ඉහළට ඔසවාගෙන ඒ සඳහා අභිමානවත් අපි ගිය ගමන ඒ නිසා මේ අභිමානවත්කම සහ අපේ දේශයේ අවශ්‍යතාවයෂ්ට කිරීම සඳහා කටයුතු කිරීමේදී ඒ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් කම්කරුවා කතා කරේ වෙන මොකක්වත් නෙවෙයි ඔවුන්ගේ පඩි වැඩි කරන්න කියලා නෙවෙයි ඔවුන්ගේ අත්තිකාල දීමනා වැඩි කරලා දෙන්න කියලා නෙවෙයි ඔවුන් කල්පනා කරුවේ ඔවුන් ඉල්ලුවේ වෙන මොකක්වත් නෙවෙයි අනාගත පරපුර වෙනුවෙන් අපිට අපේ දරුවන්ට අහිමි වෙන දෙන රැකලා දෙන්න කියන කාරණේ තමයි ඒ නිසා මේ පිළිබඳව ණය බර ගැන අපි කතා කරලා ණය ගෙවන්න ඕනේ කියලා ගැන කතා කරලා මේ ආකාර ක්‍රියාත්මක කරලා මර්ධනකාරී පිළිවතක් එක්ක ඒ අවශ්‍යතාවය ඉෂ්ට කිරීම කටයුතු කිරීම පිළිබඳව කනගාටු වෙනවා මම දන්නවා ලංකාවේ ඉතිහාසයේ කවදාකවත් ප්‍රති අපනයන ක්‍රියාවලියට අපි දායක වෙලා තිබුණේ නැහැ කොළඹ වරායේ එච්චර ඉඩක් තිබෙන්නේ නැහැ ඉඩක් තිබෙ නැති නිසා හම්බන්තොට වරායේ අපි ප්‍රතිඅපනයන ක්‍රියාවලිය සඳහා දායකත්වයේ ලබා දෙනකොට අපිට පුළුවන්කම ලැබුණා ඒ එක වර්ෂයේ 2014 වර්ෂයේදී 160,682 වාහන ප්‍රතිඅපනයන කරන්න ඒක එතනින් ඉස්සරහට එනකොට 2015 වෙනකොට 110,000කට බැස්සා 2016 වෙනකොට 72,000කට බැස්සා එතකොට මේ ආදායම් මාර්ගයේ උත්පාදනය කරගෙන ආවේ හදපු ගමන් වරායක ඉහළට යන්න පුළුවන් කමක් නැහැ නමුත් ඒ සඳහා ඒ වරාය පිළිබඳව අවබෝධ කරගෙන ක්‍රියාත්මක කරගෙන ඒ ගත්ත ණයත් අපි ගෙවාගෙන යන්න සූදානම් වෙනකොට තමයි මේ පිළිබඳව පාඩු ලබන තැනක් බවට පරිවර්තනය කෙරුවේ ඒ වගේම බංකර් නැත්තම් තොග රැස් කරගැනීමේ ක්‍රියාවලිය සඳහා දායකත්වය ලබා දීලා කටයුතු කරනකොට එහි තොග රැස් කරගැනීමේදී ලැබූ ලාභය කොතෙක්ද කියලා හොඳට ගණනය කරලා බලන්න. ඒ වගේම වරායට ආපු නැව් සංඛ්‍යාව 2012 වෙනකොට 31ක් වෙනවා 2013 වෙනකොට 134ක් වෙනවා 2014 වෙනකොට 195ක් වෙනවා 2015 වෙනකොට 175යි 2016 වෙනකොට 140යි මේකට ප්‍රධාන වග කිව්වා කවුද කියලා ඒකෙන් අවබෝධ කරගන්න කියන එක මම විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ පළවෙනි අදියර දෙවෙනි අදියර හැටියට ගොඩනගලා ඒ අවස්ථාව සලසා දුන්නේ මේ මාතෘභූමිය වෙනුවෙන් ඒ අනාගත සැලැස්ම වෙනුවෙන් ඒ සඳහා සිල්ක් රෝඩ් එක නැත්නම් සිල්ක් පාරත් එක්ක හරහන ක්‍රෝ මාර්ගය ක්‍රියාත්මක කරගෙන යනකොට අපේ මේ දේශයට මොනතරම් ආදායම් උත්පාදනය කරන්න පුළුවන් ක්‍රමවේදයක් ඇති වෙනවද? ඒ ක්‍රමවේදය තුළින් අපේ දේශයේ ඒ අභිමානවත්කම ක්‍රියාත්මක වෙනවා වගේම අපේ ආර්ථිකය ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒ නිසා මම දන්නවා විදේශ රටවල් වලින් ගත්තොත් එහෙම සිංගප්පූරු වගේ රටවල් මේකට තදින් විරුද්ධයි කියන එක. ඒවට අවශ්‍ය කාරණා සියල්ල ගත්තම සමහර වෙලාවට මේ ඇමරිකාවත් ඉන්දියාවත් චීනයත් අතර තියෙන ඝට්ටනයන් තුළ ඒක තෝතැන්නක් හැටියට ගන්න සූදානම් කරලා තියෙනවා. ඒත් තෝතැන්නක් හැටියට සූදානම් කරලා තියෙන්නේ වෙන මොකක්වත් නෙවෙයි, ඔවුන්ගේ බේස් එකක් බවට පරිවර්තනය කරගන්න. මෙන්න මේ කාරණා දිහා අපි හොඳ සාවධානව බලමු. බලලා අපි ඒ තීන්දුවක් ගන්න අපි අවශ්‍ය කටයුත්ත කරන්න ඕන. ඒ නිසා තමයි මේ පෙට්‍රෝලියම් සමාගම නැත්නම් පෙට්‍රෝලියම් ආයතනය ඔවුන්ගේ සේවකයන් ඔවුන් ඉල්ලුවේ නැව්වලට තෙල් ගාන තැන අපිට දෙන්න කියලා. ඒ වගේම තිරිකුණාමලේ වරායේ ඒ අවස්ථාවේ අපිට ලබා දෙන්න කියලා. ඒ භූමිය වල් වැදිලා තිබුණත් ඒ භූමිය ආරක්ෂා කරගෙන ඉස්සරහට යන්න අපිට පුළුවන්කම තියෙනවා. කාටත් ඒවා දෙන්න පුළුවන්. නමුත් ආපහු ගන්නෙ කොහොමද කියන ප්‍රශ්නය අපි තුල තියෙනවා. මේ විදිහට දුන්නම අවුරුදු 99කට බද්දට දීපුවම අපි අවුරුදු 99කින් පස්සේ අපි ඒ සඳහා හොයා බලන්න සිද්ධ වෙලා තියෙනවා. එතකොට අපි මේ ගිවිසුම අස්සම් කරපු අයත් නැහැ, මේ කතා කරන අපිත් නැහැ, ඒ ගත්ත උදවියත් නැහැ. අනාගත පරපුරට මේ දේශය තුළ තියෙන අයිතිය අපිට නැති වෙනවා නම් අපි ඒ පිළිබඳව කතා කරන්නේ කොහොමද? මෙච්චර ලැබූ ලාභයක් ලබාගෙන අවමින් අපි ගෙනාපු ක්‍රියාවලිය අපි ආපස්සට හරවන්නේ කොහොමද කියන එක අපි කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා. මෙන්න මේ මොහොතේ අපි සමහරවිට ගන්නා වූ තීන්දුව කොයි ආකාරයෙන් ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙනවද කියලා හිතන්න පුළුවන්. හැබැයි අපේ ආදායම් මාර්ගය ගන්න අපි සූදානම් වෙනවා කියලා කියනකොට කොයි විදියට මේ භූමිය විකුණලා අපි ඒ අවස්ථාව අතාරිනවද මගහරිනවද කියන එක විශේෂයෙන් සඳහන් කරන්න ඕනේ. ඒ වගේම මේ ගිවිසුම් ගැන හෙට කතා කරන්න සූදානම් වෙනවා. ඒ නිසා ඒ පිළිබඳව මම කතා කරන්නේ මර්ධනකාරී පිළිවෙත් අනුගමනය කරන්න ඕනේ. ඒ සභානායකතුමනි වහම පරීක්ෂණයක් කරන්න අපි යම් දෙයක් කරා නම් ඒ දෙ කියන්න පුළුවන්. රටක නීතියක් තියෙනවා, නීතිය ක්‍රියාත්මක කරන්න මේ ඒ සඳහා අවශ්‍ය ආණ්ඩුව තියෙනවා. ආණ්ඩුව ගත්තම පොලිසිය තියෙනවා, පොලිසියත් එක්ක මේ නීතිය ක්‍රියාත්මක කරන්න පුළුවන්. පොලිසියේ නීතිය වෙන මිනිසුන් අතට දෙන්න එපා. ඒ නිසා උසාවියක දුනත් අපි යවන ජංගම දුරකථන SMS පණිවිඩයත් සාක්ෂියක් බවට පරිවර්තනය වෙනවා. ඒ විතරක් නෙවෙයි, අපි ගන්නා වූ රූප රාමුත් සාක්ෂි බවට පරිවර්තනය කරලා තියෙනවා. කටහඬ පරීක්ෂා කරන්න විශ්වවිද්‍යාලයට යවලා ඒ තාක්ෂණයත් එක්ක අරගෙන මේක සනාථ කරගන්න ක්‍රියාවලියක තියෙන යුගයක මේ අපි රූප රාමු වලින් දකිනවා. මැර දේශපාලනේ නැත්තම් මැරයන් ඇවිල්ලා ඒ කම්කරුවන්ව ගහනවා නම් අපේ දේශයේ කම්කරුවෝ නේද? ඒකට අපි තදින් විරුද්ධයි. මේකයි අපි පැහැදිලි ප්‍රකාශ කරන්නේ. එදා කවුරු කරත්, මම කරත්, ඔබ කරත් මේක මේ කම්කරුවන්ව කරන මහා වින්නයක්. අපේ දේශයේ කම්කරුවෝ නේද? එන්නේ ඒ නිසා මේ කරන පරීක්ෂණයක් කරන්න ඕනේ. මේ පරීක්ෂණය කිරීමයි අපේ වගකීම කියන එක මම විශේෂයෙන් ප්‍රකාශ කරමින් අවස්ථාව සලසා දීම පිළිබඳව මගේ ගෞරවණීය ස්තුතිය පුද කරනවා.
බොහොම ස්තුතියි. ගරු විජේපාල හෙට්ටිආරච්චි මන්ත්‍රීතුමා,
ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි, මම ඉතාමත් සතුටු වෙනවා අද වැදගත් යෝජනාවක් පිළිබඳව කතා කරන මේ සභාවේ එම විවාදයට එක් වෙන්න ලැබීම ගැන. ඉන්න පොඩ්ඩක් අහගන්න, යන්න එපා දැම්ම. 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනත මම දැක්ක. ප්‍රසන්න රණවීර මන්ත්‍රීතුමා දඟලනවා, නලියනවා. මෙතන එක එක දේවල් මං රූපවාහිනී රාමුව තුල පල්ලෙහා ඉඳෙද්දී බලාගෙන හිටියා. ගරු මුලාසනේ මන්ත්‍රීතුමනි, අද මේ සිබි රත්නායක ගරු හිටපු අමාත්‍යතුමාගේ කතාවට මම ඉතාමත් හොඳින් සවන් දුන්නා. මෛත්‍රී එතුමා හොඳ දේශපාලනඥයෙක්. එතුමා උපදෙස් දෙන්න ගියා. උපදෙස් දෙනකොට ඒ වගේම එතුමාගේ කතාවෙනුත් ලක් අපට දැනගන්න ලැබුණු කාරණා ගොඩක් තිබෙනවා. අපි ඔබතුමාගේ කතාවට ස්තුතිවන්ත වෙනවා. හැබැයි මතක තියාගන්න මේ අත්‍යවශ්‍ය සේවා පනත අද බලගන්නන්නට අද මේ පිළිබඳව සාකච්ඡා කරන්න හේතුවක් උනේ මොකද්ද? පහුගිය අවුරුදු දෙකක් දෙකහමාරක් තිස්සේ යහපාලන ආණ්ඩුව නිවැරදික මගක ගිහිල්ලා මිනිස්සු තලා පෙළන්නේ නැතුව මේ රටේ නියම සංවර්ධනයක් කරා යන්නට කටයුතු කරමින් හිටියේ. නමුත් මේ සියල්ල ඉවසලා හිටියා. මම පහුගිය ආණ්ඩු පක්ෂ රැස්වීමේදී ගරු සභානායකතුමා සාක්ෂි දරනවා මම පැහැදිලිව කිව්වා මේ විදියට මේ නාඩගම් ඩෙකා නටන්න මේ රටේ තවදුරටත් ඉඩ දෙනවද ගරු අගමැතිතුමනි නැත්නම් මේවට වහම පිළියමක් කරන්න ඕනද කියලා මම ස්තුතිවන්ත වෙනවා ගරු අගමැතිතුමාටත් තිගරු ජනාධිපතිතුමාටත් සභානායකතුමා ආණ්ඩුපක්ෂ සංවිධායකතුමාටත් ඒකම මේ යෝජනාව අරගෙන මේ පිළිබඳ සංවාදයක යෙදෙන්න කටයුතු කිරීම ගැන ඉතුමන්ලා අද කතා කරනවා ඉතාමත්ම අවංක ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කරා කියලා මෙතන මෙතුම කතා කරලා කිව්වා විකිනීම පිළිබඳව විකිනීම ගැන කතා කරනකොට අපි දන්නවා හදවත වගේ මේ රටේ තිබිච්ච ආරක්ෂක මූලස්ථානය තැංගිල්ලා හෝටලයට සින්නක්කරයට විකුණනකොට මේ අය කොහෙද හිටියෝ යැමතිවරු කොහෙද හිටියේ කියන එක මම අහනවා ඒ විතරක් නෙමෙයි පෝට් සිටියකට මේ ඉඩම දෙනකොට අක්ක මං හිතනවා සින්නක්කරයට දෙනකොට මේ හිටපු ඇමතිවරුන්ට කටේ පිට්ටු තිබුණාද කතා කරන්න තමන්ගේ ජනාධිපතිවරයා මහලොකුවට අද කතා කරන ඉතාමත්ම ෘතහස්ස දේශපාලනඥයත් එක්ක මේ දේශපාලන කටයුතු කරද්දී එතුමන්ල කොහෙද හිටියේ කියන එක මම අහනවා අර කනකොට තියෙන කතන්දරයක් අපේ සිංහල භාෂාවේ ජනප්‍රවාදවල තියෙනවා අර කබරගොයා තලගොයා කියලා කනවලු මොක කබරගොයා කන්න බැරි නිසා තලගොයයි කියලා හිතාගෙන කන තලගොයා පෙන්නලා කන තත්ත්වයක් තියෙනවා ඒ වගේ ප්‍රතිපත්තියක් දෙබිඩි ප්‍රතිපත්තියක් අද ඇති කරලා තිබෙන්නේ මේ පනත් ගනේ මොකද මේ රටේ ආණ්ඩුවක් හැටියට අපට තියෙනවා ජනතාවගේ එදිනදා කටයුතු ඉතාමත් හොඳින් පවත්වාගෙන යන්නට ඒක විපක්ෂයට නැති වුණාට එයාට ඒක තේරුම් ගන්න බැරි වුණාට එයා තවම දන්නේ නැහැ ගරු මූලාසනේ මන්ත්‍රීතුමනි විපක්ෂේ කාර්යභාරය මොකද්ද කියලා. කියලා තවමත් හිතන් ඉන්නේ තමන් ඉන්නේ ආණ්ඩුවේ කියලා. තමත් හිතන්නේ තමන්ගේ මහින්ද රාජපක්ෂ තමයි මේ රටේ ජනාධිපති කියලා. මෙන්න මෙතන තමයි වැරදිච්ච තැන. මෙන්න මෙතන තමයි මෙයාලගේ තියෙන අඩුපාඩුකම්. විපක්ෂේ අවුරුදු දෙකක් දෙකමාරක් ඉවසා විඳ දරාගෙන ඉන්න බැරි මං හිතනවා මේ මහජන නියෝජිත මේ කණ්ඩායමට මේ කල්ලියට අද සිද්ධ වෙනවා නියම පාඩම් අපට උගන්වන්න. තාම පටන් ගත්ත විතරයි හොඳ සෙල්ලම් එළි වෙන ජාමෙට කියලා කියන්න ඕන. අවුරුදු දෙක තුල මේ රටේ සම්පූර්ණයෙන්ම ආර්ථිකය කඩාකප්පල් කරන්න කටයුතු කරා. අපි දන්නවා ඊයේ තත්ත්වෙ දිහා බැලුවම අපි දැක්ක පෙරේද හැන්දෑව ඉඳලා පෙට්‍රල් පිරවුන් හල්වල තෙල් පිරවුන් හල්වල පෝලිං ගහල හිටියා අහිංසක මිනිස්සු මෙතන ඉන්නවා. බට්ටගෙන් තමන්ගේ ව්‍යාපාර කටයුතු කරන මිනිස්සු වෛද්‍යවරයා සත්කමට යන්න බලාගෙන ඉන්නවා රෝහලට එක්ක පෞද්ගලික රෝහලට ඒ විතරක් නෙමෙයි ඉංජිනේරුවා තමන්ගේ කාර්යයට යනකොට අහිංසක ඉදිනෙදා මාළු විකුණන මිනිහත් මෝටරසයිකලේ තියාගෙන පොලිමේ හිටියා එහෙනම් මේ ඉතාමත්ම කුමන්ත්‍රණකාරී ලෙස මේ කංජතෙල් මේ තත්ත්වය තුළ ඇති වෙච්ච ඉතාමත් දැඩි ලෙස මේ වැඩ වර්ජනය නිසා අහිංසක ලක්ෂ ගානකගේ ජීවිතය අහිංසක මිනිස්සු එදා වේල හම්බ කරගෙන කන අහිංසක මිනිස්සුන්ගේ ජීවිතය මං හිතනවා විනාශ කරලා කටයුතු කරපු මේ ඇයට කිසි ගුණයක් දන්නේ නැහැ. මන්ත්‍රීවරයා හැටියට බලන්න ඕන තමන්ට පාර්ලිමේන්තුවට එන්න ඕන ඉන්ධන ටික කිසිම හේතුවක් නැතුව කිසිම සාකච්ඡාවක් නැතුව තමන්ට ඕන විදියට තමන්ගේ බූදලයක් හැටියට මේව තියාගෙන අර ඒ වගේම ඩීසල් පෙට්‍රල් ලොරියෝට හුලං ඇරලා අලාභහානි කළා තමන්ට එන්න දෙන්න දුන්නේ නැහැ ගේට්ටු හිර කරගෙන ඉඳලා අපි දන්නේ නැහැ මෙතන අවියායුධ තිබුණාද කියලා. ඒ වගේ ඉතාමත්ම කාලකන්ණී ආස්වාදයක් ලැබුවා. ඒකෙන් ඒකාබද්ධ විපක්ෂයත් මේ ආස්වාදය ලැබලා ලැජ්ජ නැතුව ඇවිල්ලි වෙලා අදේ අය බේර ගන්න යනවා. නියම විපක්ෂයක් නම් මිනිස්සුන්ගේ මහජන අවශ්‍යතා කඩාකප්පල් කරන වෙලාවක ඒ සදා එන්න ඕන. අපි මේ වගේ අවස්ථාවලදී අපේ තීන අර බොරදියේ මසුන් මරන්න නැත්තම් බොරදියේ මසුන් අල්ලන්න අපි ලෑස්ති නැහැ කියන එක. නමුත් එහෙම කරන්නේ අද යනවා. තේනුව මන්ත්‍රීතුමනි අද මේ අහගන්න තමුන්නාන්සල විතරක් කතා කරලා යන්නේ නෙමෙයි ඇවිල්ලා අහගන්න හෘද සාක්ෂිය අනුව හිතන්න මේ වැඩ වර්ජනය සාධාරණද කියලා. එනිසා ආණ්ඩුවක් හැටියට අපි ගන්න ඕන තීන්දුව ගන්න ඕන. මේ රටේ 1979 අංක 61 දරන පනත යටතේ ආහාර පාන ද්‍රව්‍ය සැපීම ආරක්ෂා කිරීම හා බෙදා හැරීම කල්ජ තෙල් නිෂ්පාදන ගෑස් ඇතුළු ඉන්ධන සැපීම හෝ බෙදා හැරීම විදුලි බලය සැපීම මගින් බඩු ප්‍රාණය සඳහා පොදු ගමනාගමන සේවය ජලය සැපීම තැපැල් දුරකථන වගේ දේවල් මේ අත්‍යවශ්‍ය සේවාන් හැටියට අපි දන්නෝ එදා පනතෙන් ඉදිරිපත් කරා. අපි දන්නෝ පහුගිය දවස්වල තැපැල් සේවක වැඩ වර්ධනය කරේ කුමක් සඳහාද? තමන්ගේ වෘත්ති ආයිතිවාසිකම් සඳහාද? මේ ඉන්ධන පිළිබඳ මේ වැඩ වර්ජනය සිද්ධ වුණේ කවුරු වෙනුවෙන්ද? මම දන්නවා ගාල්ල ප්‍රදේශයේ කඩාවැටෙන්න තිබිච්ච තැපැල් කාර්යාලයේ ගොඩනැගිල්ලක් ඒක කාටවත් දෙන්න එපයි කියලා තමයි එදා වැඩ වර්ජනය කරේ. ඒ වගේම අද මේ තෙල් ටැංකි පිළිබඳව නමුත් අපි දන්නවා මේ කංජ තෙල් නීතිගත සංස්ථාවේ රැකියාවන් ගත්තම එය ලැබෙන වැටුප් ඒ වගේම රියදුරෙක් ගත්තම එකම ආරක්ෂක අංශයේ සේවකෙක් ගත්තම රුපියල් ලක්ෂයක් වා යනවා. එතකොට අහිංසක රුපියල් 20000ට 30000ට අඩු වැටුප් ගන්න මිනිස්සුන්ගේ ජීවන විෘතිය කඩා විනාශ කළා තමන්ට ඕන අවශ්‍යතාවය මං හිතනවා මේ ආණ්ඩුව තුලින් ලබා ගන්න කරන යම්කිසි කුමන්ත්‍රණකාරී වැඩවලට අපි මුහුණ දෙන්නට ඕන අපි දන්නවා මේකෙදි ඉතාමත් පැහැදිලි ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි තමුන්වහන්සේ දන්නවා ඉතාමත් පැහැදිලි ලෙස අපි මේව කතා කරනකොට රටක් හැටියට ජේ.ආර්. ජයවර්ධන මැතිතුමාගේ න්‍යාය දැන් පාවිච්චි කරන්න වෙනවා කවුරුත් කිව්වා මට බොහෝ දෙනෙක් කිව්වා දැන් තමයි මේ ආණ්ඩුවක් තියෙන විත්තිය දැනගත්තේ කියලා දැන් තමයි ආණ්ඩුවක් තියෙන විත්තිය දැනගත්තේ කියලා අපිට දුරකතන වලින් කිව්වා මෙන්න මෙහෙම එන්න ඔන්න ඔහොම යන් කියලා කිව්වේ මොකද මේ රටේ මේ අපි පෙන්වන්න ඕන ආණ්ඩුවක් තියෙනවයි කියන එක නිසා අපි කියන්නට ඕන ඉතාමත්ම වැදගත් කාර්යයක් අපි දන්නවා එතුමල්ල කිව්වා වරාය හැදුවා මත්තල ගුවන්තොටුපළ හැදුවා ඒවයි වැඩ කටයුතු පිළිබඳව මට මතකයි මත්තල ගුවන්තොටුපළට අපේ පාර්ලිමේන්තු විපක්ෂ මන්ත්‍රීවරු කණ්ඩායම ගිහිපු වෙලාවේ ඒ හිටපු නගරාධිපතිවරයා අරගෙන පිස්තෝල අරගෙන ඇවිල්ලා ගල් පහරවල් ගහලා පොලු අරගෙන ගිහිපු අපුවත්පත්වල තිබෙනවා මේව බලපු මේ මන්ත්‍රීවරුන් නැමැතිවරුන් අද කතා කරන්නේ රෙදි අඳගෙනද කියලා මම අහන්න කැමතියි ඒ විතරක් නෙමෙයි ගරු අග්‍රාමාත්‍යතුමාගේ නායකත්වයෙන් අපි එදා ගිහිල්ලා හම්බන්තොට වරාය ප්‍රදේශ සම්වර්ධන පිළිබඳ ව්‍යාපෘතියට මුල් ගල තියන්න ගියා මමත් ගියා අපිත් මිනිස්සු අරගෙන ගියා හැබැයි මොකද්ද කරේ නාමල් රාජපක්ෂලා ඔයි කියන මහින්ද රාජපක්ෂගේ ඒ සියලු කණ්ඩායම් ඇවිල්ලා ගල් ගහලා පොරු මුගුරු වලින් ගහලා ඒකම මේ විනාශයක් කළා යුද්ධයක් ඇති කරා යුද්ධයක තත්ත්වයක් පත් කරා අපි දැක්ක ගිහිල්ලා පාරවල් අලු තිබිච්ච ගල් පොලු මුගුරු ඒ සියල්ල මේ රටේ අගමැතිවරේන උත්සවයක් නිල වශයෙන් එන උත්සවයක් ඒකට බාධා පමුණුවන්නට ඒකට ආපු අහිංසක මිනිස්සුන්ට පහර දෙන්න ලේවගුරුවන්න මිනිමරණ තත්ත්වයට පත් කරන්න කටයුතු කරද්දී අද ලැජ්ජ නැතුව ඇවිල්ලා මම අහනවා ඒ මැතිඅමතුරුන්ගෙන් මෙතන කතා කරන්නේ කොහොමද කියලා එසා ප්‍රජාතන්ත්‍රවාදයට කනකෝ කහඬ පුයුගයන් පිළිබඳව කතා කරනකොට
දැන් අවසන්
ඕන තරම් සාස්ති වෙනවා මූලාසනයේ මන්ත්‍රීතුමනි ඒ නිසා මම කියන්නේ තවදුරටත් මේ රටේ අහිංසක විදියට පහුගිය අවුරුදු දෙක දෙකමාර තුල අපි පාලනය කරේ ඉතාමත් සාධාන යුද සාගත එක මිනිහෙක් අතුරුදහන් කරේ නැහැ අපි දන්නවා අර රයින් සහෝදරයාගේ කාර්ය පිළිබඳව කියලා ඒක මහදවල් මහදවල් කොහොමද යන්නේ දෙනෝදාහක් බලා ඉඳෙද්දි පැහැර ගන්න යනවා කියුවාම hina වෙනවා දෙනෝදාහක් ඉඳෙද්දි පැහැර ගන්න නෙමෙයි ඒක අපි දන්නවා ඉතාමත් පැහැදිලිව ඒ වරෙන්තුවකින් ගන්නෙන්නේ එහෙමනම් රෑ 12ට එකට යන්න ඕන එහෙම බලා ගන්න නමුත් ඒ වගේ තත්ත්වයක් තුල අපි කටයුතු කරේ ඒ නිසා මේ රටේ එක මිනිහෙක් අතුරුදහන් කළා නැහැ එක මිනිහෙක් දේශපාලන වශයෙන් මරලා නැහැ එක ශිෂ්‍යෙකුට ඝාතනය කරන්න ගිහිල්ලා නැහැ මේ සියල්ල කළා තියෙන්නේ සාධාරණ සා යුක්ති සාගත ලෙස ප්‍රජාතන්ත්‍රවාදීව එක්කෝ වතුර ප්‍රහාරයක් ගහලා එක්කෝ කැඳුළු ගෑස් ප්‍රහාරයක් ගහලා ඒ අලාභ වෙන එක නවත්තන්න කටයුතු කිරීම පමණයි ඒ නිසා අවසාන වශයෙන් මම ඉතාමත් පැහැදිලිව කියනවා මෙවැනි වනපනත් තුලින් අපි ප්‍රයෝජනෙ ගන්න ඕන ඒ නිසා ජේ.ආර්. තියරිය ක්‍රියාත්මක කරන්න ඕන මේ රටේ ඉදිරියේදී
මේ
ඉතාමත්ම කඩා කප්පල්කාරීන් එලවන්න ඒ සඳහා කටයුතු කරන්න කියලා අපි රජයට අත් දෙක මුස්සල කියනවා ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් නිවැරදි තීන්දුව ගන්න අපි ඔබතුමන්ල සමග අපි ඉන්නවා කියන එක පැහැදිලිව ප්‍රකාශ කරමින් මේ පනත තුලින් ගන්න පුළුවන් ඉහළම ක්‍රියාමාර්ගය අරගෙන මේ රටේ ජනතාවගේ ඉදින්දා කටයුතු පවත්වා ගන්න හැකියාවක් ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමි ඔබතුමාට ස්තුතිවන්ත වෙමින් මගේ කතාව අවසන් කරන
බොහෝ ගරු හර්ෂණ රාජකරණ මන්ත්‍රීතුමා
මූලාසන රූඩකරු මන්ත්‍රීතුමනි ජනවාරි 8 වෙනිදා නව රජය අපි ලබා ගන්නකොට ජනතාව වෙනුවෙන් විශාල වශයෙන් අපි කරපු ප්‍රකාශවල තියෙනවා නැවතත් ප්‍රජාතන්ත්‍රවාදය ලංකාවට භුක්ති විඳින්න අවස්ථාව සලසනවා කියන එක මේ ප්‍රජාතන්ත්‍රවාදය භුක්ති විඳින්න සලකනවා කියන එක අපේ ආණ්ඩුවේ ප්‍රමුඛත්වය ලබා දීලා තියෙනවා ප්‍රමුඛතා ලේඛනයේ ඉහළින්ම තියෙනවා මේ ප්‍රජාතන්ත්‍රවාදය ලබා දෙන්න අපි මේ අවුරුදු දෙක කාලය තුර විශේෂයෙන්ම අගෝස්තු 17 වෙනිදා මේ යහපාලන රජය ලබා ගැනීමත් ජයග්‍රහණය කිරීමත් එක්කම අපිට දැනගන්න අපිට දකින්න ලැබුණා මේ අවුරුදු 10ක තිබ්බ ප්‍රශ්න මේ අවුරුදු 15කට කලින් වෙච්ච ප්‍රශ්න ඒ සඳහා මේ ලබාගත් නිදහසත් එක්ක ජනතාවට අදහස් ප්‍රකාශ කරන්න පාරවල් ගන්නට ගියා මේ ප්‍රශ්නේ උනේ අවුරුදු 10කට 15කට කලින්. නමුත් පෞගිය ආණ්ඩුවෙන් ජනතාවට ඒ නිදහස තිබුණේ නැහැ. ජනතාවට ඒ අවස්ථාව මේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය ලැබුණේ නැහැ. ඒවා හිර කරගෙන මිරිකගෙන ඉඳලා තමයි ජනතාව ජනවාරි 8 වෙනිදාත් අගෝස්තු 17 වෙනිදාත් අපිට මේ ජයග්‍රහණය ලබා දුන්නේ. එතකොට මේ නිදහස වල්බూరు නිදහසක් බවට පත් වෙන්නත් ගියා. ඒ වගේම මේ නිදහස වල්බూరు නිදහස පමණක් නෙමෙයි මේක පිටුපස්සෙන් ඉඳගෙන මේ කණ්ඩායමක් මෙහෙවලා රජය අපහසුතාවයට පත් කරලා රටේ ආර්ථිකය විනාශ කරලා රට බංකොලොත් වෙන්න දේශපාලන අරමුණක් තියෙන පිරිසකුත් මේකේ පිටිපස්සේ හිටියා. ඒකාබද්ධ විපක්ෂයේ ඒ ඉන්න කණ්ඩායමට අවස්ථාවේ තියෙනවා තමන්ගේ මේ වැරදි ටික තමන්ගේ මේ නඩු ටික අවසන් කරන්න නම් කරන්න තියෙන එකම ක්‍රමවේදය තමයි ආණ්ඩුව පෙරලන එක. මේ ආණ්ඩුව පෙරලන්න ජනතාව උසිගන්නන්න ජනතාව පාරට බස්සන්න අස්ථාවර භාවයක් ඇති කරන්න මේ කණ්ඩායම ඉදිරියෙන් ඉන්නවා. එතකොට සාධාරණ ඉල්ලීමුත් තියෙනවා අසාධාරණ ඉල්ලීමුත් තියෙනවා. මේ අතරින් දැන් අපි දකින්නේ සාධාරණ ඉල්ලීම් වලට වඩා අසාධාරණ ඉල්ලීම් ගණනාවක් එහි දේශපාලන අරමුණු උදෙසා සටන් කරන කණ්ඩායමක් පාරට බස්සලා තියෙනවා. ඒ වගේ අවස්ථාවක් තමයි පෞගිය දින දෙක තුලත් අපිට දකින්න ලැබුණේ. ඔබ දන්නවා මේ කණ්ඩායම මේ පාර්ලිමේන්තුවේ මේ කරන සෙල්ලම මේ කටයුත්ත පාර්ලිමේන්තුවෙන් පටන් ගත්තේ. මේ කටයුත්ත පාර්ලිමේන්තුවෙන් පටන් අරගෙන පාර්ලිමේන්තුවෙන් තමයි මේ අස්ථාවර භාවය පටන් ගන්න කටයුතු කරේ. මං සතුටුයි කියන්න කතානායකතුමා ඒ අවශ්‍ය තීන්දු තීරණ අරගත්තා. අවශ්‍ය තීන්දු අරගෙන පාර්ලිමේන්තුව ස්ථාවර කරා. ඒ පාර්ලිමේන්තු ස්ථාවර කරා විතරක් නෙමෙයි අපිට සමහරක් අය කියනවා ඇයි මේ ආණ්ඩුව අදින් තීන්දු තීරණ අරගෙන ආණ්ඩුවක් විදිහට කටයුතු කරන්නේ නැත්තේ කියන එක. එහෙම කියනකොට තමයි අපිට විශේෂයෙන්ම මේ ඛනිජ තෙල් මේ සම්පත නැතුව රටක් ඉදිරියට ගෙනියන්න බෑ. මේ ඛනිජ තෙල් සම්පත ගැන කතා කරනකොට මේ අය මොනවටද ඊයේ පාරට බැස්සේ? නැගිනහිර මේ මංගාව තියෙනවා මේ පින්තූර ටික, නැගිනහිර ටැංකි ටික. මේ නැංගි ටික තව ටික කාලයක් යනකොට නටබුන් හැටියට අපිට සංචාරකීන් ගෙනihin බලන්න පුළුවන්. නටබුන් හැටියට අවුරුදු ගාණක් අවුරුදු 100කට ආසන්න කාලයක් මේ නටබුන් හැටියට පත් වෙලා දැන් එය සංවර්ධනය කරන්න යනකොට මොකද්ද ජනතාව උසිගන්නනවා? දේශපාලන තීන්දුව තීරණ ගන්න පුළුවන් වෙන්නේ මේ පාර්ලිමේන්තුවට, එහෙම නැත්නම් මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළත් මේ කැබිනට් මණ්ඩලයට. මේ දේශපාලන තීන්දුව තීරණ ගන්න බෑ ට්‍රේඩ් යුනියන් වලට. එතකොට මේ ජනතාව මේ ට්‍රේඩ් යුනියන් මේවා පිටුපස ඉඳගෙන ඒකාබද්ධ විපක්ෂය තමයි දේශපාලන කටයුත්තක් අරමුණක් කරා ඒ අයව නොමග යවන්නේ. හැබැයි එතකොට මට මතක් වෙනවා මේ අපේ ගම්පහ දිස්ත්‍රික්කයේ අපි සාධාරණ ඉල්ලීම් කරා. ඔබ දන්නවා ඔබතුමත් ඉන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ. අපේ සාධාරණ අහිංසක ඉල්ලීමක් වෙනුවෙන් ජනතාව එළියට බැස්සා. මොකද්ද? රතුපස්වල වතුර ටිකක් ඉල්ලලා. රතුපස්වල වතුර ටිකක් ඉල්ලලා එළියට බහිනකොට මේ අය මොන විදියටද ඒ ජනතාවට සැලකුවේ? ජීවිත කීයක් විනාශ වුණාද? ජීවිත කීයකට තුවාල වුණාද? මෙන්න මේ ආකාරයට තමයි ඒ පෞගිය කාලේ ජනතාව මර්ධනය කරපු ආකාරය. අපි මතකයි කටුනායක වෙච්ච සිද්ධිය, අපිට මතකයි මීගමු වෙච්ච සිද්ධිය, අපිට මතකයි රතුපස්වල වෙච්ච සිද්ධිය. එතකොට මේ ඒකාබද්ධ විපක්ෂයේ ඉන්න හිටපු අය තමයි එදා ආණ්ඩු කරේ. මේ ආණ්ඩු කරපු අය අද විපක්ෂයේ ඉඳගෙන මේ අසාධාරණ ඉල්ලීම් වලට බහුතර ජනතාව වෙනුවෙන් රජය මැදිහත් වෙලා ජනතාවට සහනයක් ලබා දෙනකොට මේ අය රෙදි ඇඳගෙනද මේ ජනතාව වෙනුවෙන් කතා කරන්න කියන එක මට හිතෙනවා. හැබැයි ඒකේ හොඳම ජවනිකාව තමයි වැලිකඩ පොලිසියට ගිය ආකාරය. මේ අය වෙනුවෙන් වැලිකඩ පොලිසියට ගිහිල්ලා අර සමහරක් වෙලාවට බන්ධනාගාරගත වුණාම කෑම පාර්සලයක් එහෙම අරගෙන ඥාති හිතවතුන් යන්නේ බන්ධනාගාරයට ඥාතීන් බලන්න. ඒ විදිහට තමයි මේ අය ගියේ වැලිකඩ පොලිසියට. වැලිකඩ පොලිසියට ගිහිල්ලා ඒ මොකද හිතවත්කම නින්ද. අන්න ඒ අය තමයි මේ පෞගි ඊයේ වෙච්ච සිද්ධියට නායකත්වය දුන්නේ. ඉතින් ඉතා පැහැදිලි ඒ නායකත්වය දුන්න කට්ටිය බලන්න මේ අය ගියා. ඒ ගැන පොලිසියදී වෙච්ච සිද්ධවීම් අපි දැක්කා. මේ විපක්ෂයේ ඉඳගෙන වැලිකඩ පොලිසියේ ස්ථානාධිපතිතුමාට මෙහෙම බලපෑම් කරා නම් ආණ්ඩුවේ හිටියනම් කොහොමද පොලිසියේ ඒ OIC ගේ ඇනුමුත් නැහැ. පොලිසියේ OIC නම් කන්ට එකක් ගාලා එළියට දාලා. අද වෙනකොට එතුමා සමහරක් වෙලාවට යාපනයේ පොලිසියක මොකක් හරි මේසයක උඩ ඉන්න තිබ්බා. මෙන්න විපක්ෂයේ ඉඳගෙන පොලිසියට තර්ජනය කරනවා අපි දැක්කා. ඔන්න ඔය ආකාරයටම තමයි පෞගිය කාලේ පොලිසියට උනේ. පොලිසිය දේශපාලනීකරණය වුණා. පොලිසියේ පොලිස් ස්ථානාධිපතිතුමාට එදා ආණ්ඩු පක්ෂයේ සංවිධායකවරයා කියන විදිහටයි කටයුතු කරන්න ඕනේ.
දැන් අවසන් කරන්න.
එහෙනම් මෙන්න ජනතාව වෙනුවෙන් ගත්ත තීන්දුවක්, ජනතාව වෙනුවෙන් බහුතරයක් වෙනුවෙන් ගත්ත තීන්දුවක්. ඒකට අපි අත් දෙකම උස්සලා අනුමත කරනවා. ඒ වගේම ජනතාවත් මේ වෙනුවෙන් රජයත් එක්ක එකට අනුමත කරනවා කියන එක ඉතා පැහැදිලිව ප්‍රකාශ කරමින් මම නිහඬ වෙනවා. බොහොමත් ස්තුතියි.
Honorable Sri Nation.
இன்றைய விவாதத்தில் அத்தியாவசிய சேவைகள் பற்றிய கருப்பொருள் கருத்தாடலுக்கு உட்படுத்தப்பட்டிருக்கின்றது. அந்த வகையில் அத்தியாவசிய சேவைகள் என்று பார்க்கின்ற போது போக்குவரத்து சேவையாக இருக்கலாம், அல்லது எரிபொருள் வழங்குகின்ற இந்த பெட்ரோலியத்தோடு கூடிய சேவையாக இருக்கலாம், மின் வளங்கள் சேவையாக இருக்கலாம், அல்லது மருத்துவ சேவையாக இருக்கலாம். இப்படிப்பட்ட சேவைகளை நாங்கள் அத்தியாவசிய சேவை என்ற பகுதிக்குள் அடக்கி வைத்திருக்கின்றோம். இந்த அத்தியாவசிய சேவைகளை வழங்குகின்ற விடயத்தில் மக்கள் பாதிக்கப்படாமல் பார்த்து கொள்ள வேண்டியது முக்கியமான விடயமாகும். அரசோடு மோதுகின்ற விடயம் என்பது உரிமைக்காக மோதுகின்ற விடயம் என்று ஒன்று இருக்கின்றது, சில லாபங்களுக்காக மோதுகின்ற என்கின்ற விடயம் ஒன்று இருக்கின்றது. அரசோடு மோதுகின்ற விடயத்தில் உண்மையில் தொழிலாளர்கள் உரிமைகளுக்காக அல்லது எதிர்கால ஒரு நேர்கணியமான பார்வைக்காக மோதுகின்ற விடயம் என்பது ஒரு பக்கமாக இருக்க, சில வேளைகளில் ஆட்சி அதிகாரத்தை கைப்பற்ற வேண்டும் என்கின்ற பின்னணியில் தொழிலாளர்களை ஒன்றாக இணைத்து மோதுகின்ற அந்த மோதல் என்பது ஏற்றுக்கொள்ள முடியாத ஒரு விடயமாகும். அந்த வகையில் பார்க்கின்ற போது நாங்கள் பொருளாதார முக்கியத்துவம் வாய்ந்த துறைமுகத்தை அமைப்பதாக இருந்தால் என்ன, விமான நிலையங்களை அமைப்பதாக இருந்தால் என்ன, அல்லது சந்தைகளை அமைப்பதாக இருந்தால் என்ன, காய்தல் உவத்தல் இல்லாமல் எதிர்கால நோக்கத்தை அடிப்படையாக கொண்டு பொருத்தமான இடங்களில் அமைத்திருக்க வேண்டும். அவ்வாறு அமைத்திருக்கப்படுமாக இருந்தால் ஆட்சிகள் மாறினாலும் காட்சிகள் மாறினாலும் அந்த விடயத்தை எல்லோரும் ஏற்றுக்கொள்ளக்கூடியதாக இருக்க முடியும். மாறாக மாவட்டத்தை மையமாக கொண்டு, தொகுதியை மையமாக கொண்டு, ஊரை மையமாக கொண்டு எங்களுடைய சுயநல அரசியலுக்காக நாங்கள் பொருளாதார கேந்திரம் முக்கிய நிலையங்களை அமைக்கின்ற போது, ஆட்சி மாறுகின்ற போது அது ஒரு கேள்விக்குரிய விமர்சனத்திற்குரிய விடயமாக அமைந்து விடுகின்றது. தற்போது அம்பாந்தோட்டை துறைமுகத்தை எடுத்துக்கொண்டால், இந்த அம்பாந்தோட்டை என்கின்ற இடத்தில் அந்த துறைமுகத்தை அமைத்தது சரியா என்ற கேள்வியை எழுப்புகின்ற போது அதற்குரிய விடைகள் தவறானது என்று கூறக்கூடிய விதத்தில் அமைந்திருக்கின்றது. எனவே இந்த அம்பாந்தோட்டை துறைமுகம் என்பது ஒரு அரசியல் லாபத்திற்காக அல்லது ஒரு தொகுதியின் வளர்ச்சிக்காக அல்லது எனது ஊர் என்கின்ற அடிப்படைக்காக ஏற்படுத்தப்பட்ட ஒரு துறைமுகமாகத்தான் கருதப்படுகின்றது. ஏனென்றால் ஒரு துறைமுகத்தை அமைக்கின்ற போது, விமான நிலையத்தை அமைக்கின்ற போது சாத்தியவள ஆய்வுகள் செய்யப்பட வேண்டும். இந்த சாத்தியவள ஆய்வுகள் செய்யப்பட்டு அந்த சாத்தியவள ஆய்வுகளின் ஊடாக அந்த இடம் பொருத்தமானது என்பது நடுநிலையான ஆய்வாளர்களால் நிரூபிக்கப்பட வேண்டும். அவ்வாறு இல்லாமல் ஏனோ தானோ என்ற அடிப்படையில் எமது கிராமம், எமது தொகுதி, எமது மாவட்டம் என்ற அடிப்படையில் இவற்றை அமைத்து செல்லுகின்ற போது அந்த விடயம் எதிர்காலத்தில் பொருளாதார ரீதியாக பாரிய சவால்களை எதிர்கொள்ள வேண்டிய ஒரு விடயமாக அமைந்திருக்கின்றது. அந்த வகையில்தான் அம்பாந்தோட்டை துறைமுகம் என்பது இன்று அந்த இடத்தில் அமைக்கப்பட்டிருப்பது பொருத்தமா என்ற கேள்வி எழுகின்ற போது, பொருத்தம் இல்லை என்று சொல்லக்கூடிய அளவிற்கு மக்கள் மத்தியில் இந்த விடயம் பரவலாக பேசப்பட்டு வருகின்றது. எனவே இந்த அம்பாந்தோட்டை துறைமுகத்தினை பராமரிக்க முடியாத, பரிபாலிக்க முடியாத ஒரு சூழ்நிலை இன்றைய ஆட்சியில் ஏற்பட்டிருக்கின்ற நிலையில், 99 வருடங்கள் சீனாவிற்கு குத்துகைக்கு வழங்கப்படுகின்ற ஒரு நிலைமை அல்லது நிர்பந்த நிலை உள்ளாக்கப்பட்டிருப்பதை அவதானிக்கக்கூடியதாக இருக்கின்றது. இதனை மையமாக வைத்துக்கொண்டு இந்தியாவிற்கு பெட்ரோலிய நிலையத்தினை திருகோணமலை குத்தகைக்கு வழங்கப்படுவதை மையமாக வைத்துக்கொண்டு இன்று பெட்ரோலிய கூட்டுத்தாபன ஊழியர்கள் வேலைநிறுத்த போராட்டங்களில் ஈடுபடுகின்ற ஒரு நிலைமை காணப்படுகின்றது. உண்மையில் இப்படியான நிலைமை ஏற்படுவதற்கு பின்னணியாக இருந்தவர்கள் உண்மையில் முன்னே ஆட்சியாளர்கள் என்பதை நாங்கள் மறக்க முடியாது. அதாவது, சரியான சாத்தியவள ஆய்வின் அடிப்படையில் இந்த நிலையங்கள் அமைக்கப்பட்டிருக்குமாக இருந்தால் ஆட்சிகள் மாறினாலும் அவற்றை ஏற்றுக்கொள்ளக்கூடிய ஒரு சூழ்நிலை இருந்திருக்கும். ஆனால் இந்த நிலைமையினை நடுநிலையான மக்கள் ஆய்வு பார்வையில் பார்க்கின்ற போது பொருத்தமற்ற இடத்தில் அது அமைந்திருக்கின்றது என்பது கூறப்படுகின்றது. எனவே இவ்வாறாக கூடுதலான விலை கொடுத்து அமைக்கப்பட்ட அந்த நிலையத்தை அப்படியே விடுகின்ற போது உண்மையில் பாதிக்கப்படுவது இந்த நாடும் மக்களுமாகத்தான் இருக்க முடியும். எனவே இதனை பற்றிய ஒரு மாற்று சிந்தனை, மாற்று பார்வை என்பது இருக்க வேண்டும். அந்த நிலையில் தான் இந்த அம்பாந்தோட்டை துறைமுகத்தினை குத்தகைக்கு வழங்க வேண்டும் என்கின்ற ஒரு நிர்பந்த நிலைக்கு இந்த அரசு உள்ளாக்கப்பட்டிருப்பதை நாங்கள் அறிகின்றோம். இந்த நிலையில் இந்த பெட்ரோலிய கூட்டுத்தாபன ஊழியர்கள் இதனை எதிர்க்கின்ற ஒரு பாணியில் தங்களுடைய தொழில்நிறுத்த போராட்டத்தில் ஈடுபட்டு கொண்டிருக்கின்றார்கள். ஆனால் இதனை செய்கின்ற போது உண்மையில் பாதிக்கப்படுகின்ற மக்களை எடுத்துக்கொண்டால் சாதாரண அப்பாவி மக்கள் பாதிக்கப்படுகின்றார்கள். கடந்த நாட்களில் நாங்கள் பார்க்கின்ற போது வீதிகளில் வாகனங்கள் குவியலாக நிறுத்தப்பட்டிருந்தன. மக்கள் ஆங்காங்கு ஒரு அவஸ்தைக்கு உள்ளாக்கப்படுகின்ற ஒரு நிலைமையினை அவதானிக்கக்கூடியதாக இருந்தது. எனவே இப்படியான ஒரு சூழ்நிலையில் நாங்கள் செய்த அந்த வேலைநிறுத்தம் என்பது சரியானதா என்பதை பற்றி சிந்திக்க வேண்டிய ஒரு நிலையில் நாங்கள் எல்லோரும் இருக்கின்றோம். உண்மையில் ஒரு உரிமை போராட்டத்திற்காக வேலைநிறுத்தத்தினை நாங்கள் ஆயுதமாக பயன்படுத்துவது என்பது ஜனநாயகத்தின் அடிப்படையில் செல்லுபடியாகக்கூடிய ஒரு விடயமாக அமைந்தாலும் கூட, நாங்கள் செய்கின்ற அந்த போராட்டம் என்பது மக்களுக்கு பாதிப்பில்லாமல், மக்களுக்கு தடைகளை ஏற்படுத்தாமல், மக்களை அவஸ்தைக்குள்ளாக்காத விதத்தில் அது செயற்படுமாக இருந்தால் வரவேற்கத்தக்கதாக இருக்கும். ஆனால் கடந்த ஓரிரு நாட்களில் மக்கள் பட்ட அவஸ்தைகள், வேதனைகள், நாங்கள் கூட இந்த வாகனத்தில் எங்களுடைய எரிபொருள் தீர்ந்த நிலையில் என்ன செய்வது என்று ஒரு பதட்டப்படுகின்ற ஒரு நிலைமைக்கு உள்ளாக்கப்பட்டோம். நாங்கள் எவ்வாறு மட்டக்களப்புக்கு சென்று அடைவது என்கின்ற கேள்வி கூட எங்கள் மத்தியில் ஏற்பட்டது. எனவே அத்தியாவசிய சேவை என்று கூறப்படுகின்ற விடயத்தில் நாங்கள் அரசியல் விளையாட்டுகளாக அவற்றை எடுத்துக்கொள்ள முடியாது. எந்த விதத்திலும் ஆட்சியை கைப்பற்றுவது, எந்த விதத்திலும் நாங்கள் இப்போது இருக்கின்ற அரசாங்கத்தை குழப்புவது அல்லது அரசியல் யாப்பு திருத்தம் ஒன்று கொண்டு வரப்படுகின்ற போது அந்த விடயத்தில் ஒரு விளையாட்டாக அவற்றை நாங்கள் முறியடிப்பது என்பதை மையமாக வைத்துக் கொண்டு இப்படியான வேலைநிறுத்த போராட்டங்களில் ஈடுபடுவதை எங்களால் ஏற்றுக்கொள்ள முடியாது. எது அப்படியாக இருந்தாலும், 99 வருடங்கள் சீனாவிற்கு இதனை குத்தகைக்கு இந்த துறைமுகத்தை வழங்குவது என்பது இறைமை அடிப்படையில் பார்க்கின்ற போது எங்களுக்கு அது ஏற்றுக்கொள்ள முடியாத ஒரு விடயமாக இருந்தாலும் கூட, அதனை ஏற்படுத்தியவர்கள் யார், இப்படியான ஒரு நிர்பந்தமான சூழ்நிலையை யார் ஏற்படுத்தினார்கள் என்பதை பற்றி நாங்கள் சிந்திக்க வேண்டியிருக்கின்றது. நாங்கள் எதிர்க்கட்சி என்றவுடன் எல்லாவற்றையும் எதிர்க்கின்ற போக்கோ அல்லது எல்லாவற்றையும் கண்மூடித்தனமாக ஆதரிக்கின்ற போக்கோ இருக்க முடியாது. ஒரு ஒழுங்கான எதிர்க்கட்சி என்பது சரியான விடயங்களை ஆதரிக்கின்ற தன்மையும் தவறான விடயங்களை சுட்டிக்காட்டி திருத்துவதற்கு வழிகாட்டுகின்ற ஒரு போக்கும் காணப்பட வேண்டும். எம்மை பொறுத்த மட்டில் வடக்கு கிழக்கில் காணப்பட்ட அந்த தேசிய இனப்பிரச்சினையை தீர்க்க வேண்டும் என்கின்ற விடயத்தில் நாங்கள் மிகவும் ஆர்வமாக இருக்கின்றோம். அவ்வாறான ஒரு தீர்க்கமான நிலையில் அரசியல் தீர்வு ஒன்று கிடைக்க வேண்டும் என்று நாங்கள் உழைத்து கொண்டிருக்கின்ற போது இந்த நிலையில் பல்வேறுபட்ட சைட்டம் என்ற போர்வையில் மற்றும் அம்பாந்தோட்டை துறைமுகம் குத்தகைக்கு கொடுக்கப்படுகின்றது என்ற அடிப்படையில், திருகோணமலையில் காணப்படுகின்ற பெட்ரோலிய குதங்கள் வாடகைக்கு கொடுக்கப்படுகின்றது என்ற அடிப்படையில் எல்லாம் செய்யப்படுகின்ற அந்த விடயங்கள் ஒரு வகையில் இந்த அரசியல் யாப்பு திருத்தத்தை நோக்கி முன்னகர்ந்து செல்லுகின்ற போது அவற்றை தடுக்கின்ற ஒரு மறைபொருளான ஒரு செயல்பாடாக அமைந்திருக்கின்றது என்று எங்களை சந்தேகிக்க வேண்டியிருக்கின்றது. உண்மையில் தேசிய பிரச்சினை என்பது தீர்க்கப்படாத ஒரு நிலையில் நாங்கள் எதனையும் செய்து முடிக்க முடியாது. கடந்த காலத்தில் இலங்கை சுதந்திரமடைந்த காலத்திலிருந்து இந்த அரசியலில் குறுகிய அரசியல் லாபத்திற்காக கட்சி அரசியல் லாபத்திற்காக மேற்கொண்ட அனைத்து செயற்பாடுகளும் நாட்டை குட்டிச்சுவராக மாற்றியதே ஒழிய இந்த நாட்டை அபிவிருத்தி செய்யக்கூடிய ஒரு விதத்தில் முன்கொண்டு செல்லப்படவில்லை. எனவேதான் இந்த நாட்டை கட்டி எழுப்புவதற்கு தேசிய பிரச்சினை என்பது தீர்க்கப்பட வேண்டும் என்பதில் உண்மையான அக்கறையுள்ள அனைத்து பாராளுமன்ற உறுப்பினர்களும் அக்கறையாக செயற்படுவார்கள் என்ற நம்பிக்கை எங்களுக்கு இருக்கின்றது. இந்த தேசிய இனப்பிரச்சினையை தீர்க்கின்ற அதிகாரத்தை பகிர்ந்து கொள்ளுகின்ற ஒரு புதிய அரசியல் யாப்பினை கொண்டு வர இருக்கின்ற இக்கால கட்டத்தில் அதனை ஊக்குவிக்கக்கூடிய விதத்தில் அதனை தடையாக அதனை தடுத்து நிறுத்தக்கூடிய விதத்தில் செயல்படாமல் இந்த முக்கியமான அரசியல் யாப்பு திருத்தத்திற்கு சகலரும் ஆதரவளிக்கக்கூடிய விதத்தில் செயற்பட்டுவிட்டு அதற்கு அடுத்த கட்டமாக இப்படியான செயற்பாடுகள் பற்றி சிந்திக்கின்ற ஒரு போக்கு காணப்படுமாக இருந்தால் நாங்கள் வரவேற்கக்கூடியதாக இருக்கும். அதனை விடுத்து தற்போதைய நிலையில் இந்த அரசியல் யாப்பு திருத்தம் நிறைவேற்றப்பட்டு விடுமோ என்கின்ற ஒரு விடயத்தை ஒரு மையமாக வைத்துக் கொண்டு அதற்கு சில்லறைத்தனமாக பல்வேறுபட்ட தடைகளை தடங்கல்களை ஏற்படுத்தக்கூடிய விதத்தில் செயற்படுத்துகின்ற இந்த செயற்பாடுகளை எம்மை பொறுத்த மட்டில் பாதிக்கப்பட்ட வடக்கு கிழக்கு பிரதேசத்திலிருந்து தெரிவு செய்யப்பட்ட மக்கள் பிரதிநிதிகள் என்ற வகையில் நாங்கள் இப்படியான ஆரோக்கியமற்ற செயற்பாடுகளை நாங்கள் ஏற்பதாக இல்லை. ஆனால் கடந்த காலத்தில் இடம்பெற்ற அந்த தவறுகளின் தொடர்ச்சிகளாக இன்று பல்வேறுபட்ட சில இணக்கப்பாடுகளை மக்கள் மத்தியில் ஏற்படுத்துகின்ற விடயங்கள் மிகவும் சிக்கலாக இருப்பதை நாங்கள் உணர்கின்றோம். எப்படியாவது ஒரு யாப்பு திருத்தம் ஏற்படுத்த வேண்டும். இந்த நாட்டில் சகல மக்களும் பங்குதாரிகளாக இருந்து இந்த நாட்டை அபிவிருத்தி செய்ய வேண்டும் என்ற அடிப்படையில் நாங்கள் மிகவும் ஆழமாக சிந்தித்து நிதானமாக செயற்பட்டுக் கொண்டிருக்கின்றோம். இந்த வேளையில் பல்வேறுபட்ட கடந்த காலத்தில் பார்க்கின்ற போது இந்த அரசியல் யாப்பு திருத்தம் வரக்கூடாது என்ற அடிப்படையிலும் ஒரே ஒரு திருத்தமாக இந்த தேர்தலில் மறுசீரமைப்பு ஒன்று ஏற்படுத்தினால் போதும் என்ற அடிப்படையிலும் செயற்படுகின்ற ஒரு பாங்கினை அவதானிக்கக்கூடியதாக இருக்கின்றது. அதனை விடுத்து உண்மையில் இந்த நாட்டில் இந்த தேசிய பிரச்சனையை தீர்த்ததன் பின்னர் இந்த நாட்டில் ஒரு பொருளாதார மறுமலர்ச்சியை ஏற்படுத்துவதற்கு, அரசியல் மறுமலர்ச்சியை ஏற்படுத்துவதற்கு, சமூக மறுமலர்ச்சியை ஏற்படுத்துவதற்கு ஏற்ற விதத்தில் எங்களுடைய சிரேஷ்ட தலைவர்கள் ஆளுங்கட்சியாக இருந்தாலும் சரி எதிர்கட்சியாக இருந்தாலும் சரி அவர்கள் செயற்பட வேண்டும் என்று நாங்கள் கேட்டுக்கொள்கின்றோம். இதனை விடுத்து இந்த சிறிய சிறிய விடயங்களை பெரிய விடயங்களாக மாற்றிக்கொண்டு பூதாகரமாக மாற்றிக்கொண்டு எமது தேசிய இனப்பிரச்சினையை தீர்ப்பதற்கு ஒரு தடைகளாக இவற்றை மாற்றுவதென்பதை நாங்கள் ஏற்றுக்கொள்ளவில்லை. அதேவேளை நாட்டின் நிறைமை பாதுகாக்கப்பட வேண்டும், மக்களின் உரிமை பாதுகாக்கப்பட வேண்டும் என்கின்ற விடயத்தில் நாங்கள் அக்கறையாக இருக்கின்றோம். இந்த 99 வருடங்கள் குத்தகைக்கு வழங்கப்படுதல் என்கின்ற விடயம் உண்மையில் ஒரு சர்ச்சைக்குரிய ஒரு பேசுபொருளாக இருக்கின்றது. இந்த விடயத்தை ஏன் இவ்வளவு கூடுதலான ஆண்டுகள் குத்தகைக்கு வழங்கப்பட வேண்டும் என்கின்ற கேள்வி எங்கள் மத்தியிலும் எழுகின்றது. எனவே இன்றைய நிலையில் இந்த விவாத பொருளாக எடுத்துக்கொண்டிருக்கின்ற அத்தியாவசிய சேவைகள் என்ற விடயத்தில் மக்களுக்கு ஆரோக்கியமான ஒரு செயற்பாடுகளை முன்னெடுக்கக்கூடிய விதத்தில் அந்த ஊழியர்கள் யாராக இருந்தாலும் செயற்படுவதை நாங்கள் மறுப்பதற்கில்லை. அதேவேளை மக்களின் வரிப்பணத்தில் வாழுகின்ற நாங்கள் அரச உத்தியோகத்தர்கள் மக்களை பகடைக்காய்களாக மாற்றி மக்களை மக்களோடு மக்களது இயல்பு வாழ்க்கையோடு விளையாடுவது என்பதை எங்களால் ஏற்றுக்கொள்ள முடியாது. எனவே சரியான முறையில் நிதானமாக நியாயமாக சிந்தித்து இந்த நாட்டில் முன்னெடுக்கப்படுகின்ற வேலைநிறுத்தமாக இருக்கட்டும் அல்லது அரசியல் ரீதியான ஆர்ப்பாட்டங்களாக இருக்கட்டும், எதுவாக இருந்தாலும் அதனை நிதானமாக நியாயமாக மேற்கொள்ள வேண்டும் என்று கேட்டுக்கொள்கின்றோம். இலங்கையில் தேசிய இனப்பிரச்சினை தீர்க்கப்படுக போகின்ற இன்றைய நிலையில் அல்லது தீர்ப்பதற்கான முனைப்புகள் எடுக்கப்பட்டிருக்கின்ற வேளையில் எந்த ஒரு விடயத்தையும் ஒரு கருவியாக பயன்படுத்தி கொண்டு இந்த தேசிய இனப்பிரச்சினைக்கு ஒரு முட்டுக்கட்டை போட வேண்டும் என்று யார் நினைத்தாலும் அவர்களது எண்ணத்திற்கு நாங்கள் எப்போதும் சாதகமாக இருக்கப் போவதில்லை என்பதையும் கூறிக்கொண்டு எனது உரையினை நிறைவு செய்கின்றேன். நன்றி.
தேங்க்யூ.